සභාව කල් තැබීම
ජූනි 10 වෙනි සිකුරාදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබී සිටිය යෝජනා කරනවා.
යනෝ කල් සභන අවස්ථාවේ ප්‍රශ්න තියෙනවනේ. රෝහණ බණ්ඩාර මැතිතුමා.
රෝහණ බණ්ඩාර
මැතිතුමා. මගේ ප්‍රශ්නේ. කරු කතානායකතුමනි, සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නේ කරු කුෂිකර්ම මැතිතුමාගෙන්. ඒක දාන්න. වත්මන් රජයේ 2019 වසරේ බලයට පැමිණීමෙන් අනතුරුව හඳුන්වා දුන් කාබනික කුෂිකර්මාන්තය නිසා මෙරට කුෂිකර්මාන්තයේ කුෂිකාර්මික ආර්ථිකය සුවහසක් ගොවි ජනතාවගේ සමාජ ආර්ථික ජීවිතයේ කබලෙන් ලිපට ඇද දමන ලදී. ඒ තුලින් විශාල සමාජ පීඩනයක් පවා ඇති කිරීමට සමත් විය. අද වන විට එම ප්‍රතිපත්ති හඳුනා දීමට මුල් වූ පුද්ගලයින් එම බරපතල වැරදි තීන්දුවක් ලෙස පිළි අරගෙන ඇති පසුබිමක පහත සඳහන් ප්‍රශ්න සඳහා පිළිතුරු අපේක්ෂා කරමි. 1. කාබනික පොහොර සංකල්පය නිසා පසුගිය කන්නේ වීඇස්වැන්න අඩුවීම පෙර කන්නේට සාපේක්ෂව එක් දිස්ත්‍රික්කයේ අඩුවීම ප්‍රතිශතයක් ලෙස වෙන්වෙන් වශයෙන් කවරේද? 2. ඒ සඳහා ගොවීන්ට වන්දි ලබා දෙන බවට රජය ප්‍රකාශ කර තිබූ අතර මේ වන විට එසේ වන්දි ලබා දී තිබේද? අක්‍රයකට කොපමණ මුදලක්ද? තවත් වන්දි ගෙවීමට ඉතිරිව සිටින ගොවීන් සංඛ්‍යාව කොපමණද? 3. ප්‍රශ්නය, ඒ සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය මුදලල සහ වැය කොට ඇති මුදල කොපමණද? 4. ප්‍රශ්නය, රසායනික පොහොර තහනම් ඉවත් කර මාස 6ක් ගත වූවද තාමත් පොහොර ලැබී නොමැති බව ඔබතුමා පිළිගන්නේද? 5. ප්‍රශ්නය, ඉදිරි කන්නේදී සාධාරණ මිලකට ගොවීන්ට රසායනික හා කාබනික පොහොර ලබා දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙම ස්වභාවයට දන්වන්නේද? 6. ප්‍රශ්නය, ඉදිරි කන්නේ සඳහා බීජ ලබා දීමට සාධනීය වැඩපිළිවෙලක් තිබේද? 7. ප්‍රශ්නය, ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමේදී ඔවුන් දැඩි අපහසුතාවයට පත්වේ. මේ සඳහා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සුසු වැඩපිළිවෙලක් සකස් කර සපයන්නේද? 8. ප්‍රශ්නය, රජයේ ගොවි පොළවල් බීජ නිෂ්පාදනය සහ වෙනත් වගාවන් වලට යොදා නොගැනීම හේතුවෙන් වල් බී ඇති ඉඩම් කාර්යක්ෂම හා වගා කිරීමට රජයේ වැඩපිළිවෙලක් තිබේද? එසේ නොමැතිනම් ගොවි සංවිධාන හෝ පුද්ගලික අංශය වෙත ලබා දී ඒවායින් සාධනීය ප්‍රයෝජනයක් ලබා ගත හැකි වැඩපිළිවෙළක් සකස් කළ හැකිද?
ගරු කතානායකතුමනි, කර්මන්තුමා ඇසූ ප්‍රශ්නවලට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර කොළඹ මම දිස්ත්‍රික්ක විදියට සඳහන් කරන්න කැමති. කොළඹ 141යි, ගම්පහ 127යි, කළුතර 149යි, මහනුවර 142යි, මාතලේ 131යි, නුවරඑළිය 155යි, ගාල 144යි, මාතර 150යි, හම්බන්තොට 151යි, යාපනයේ 141යි, මන්නාරමේ 155යි, වවුනියාවේ 148යි, මුලතිව් 153යි, කිල්නොච්චේ 161යි, මඩකලපුව 71යි, අම්පාර 141යි, තිරිකුණාමලය 144යි, කුරුණෑගල 145යි, පුත්තලම 148යි, අනුරාධපුර 158යි, පොළොන්නරුව 151යි, බදුල 145යි, මොනරාගල 139යි, රත්නපුර 144යි, කෑගල 144යි. දෙවැනි ප්‍රශ්නයට
order please, deputy speaker will take turn.
දෙවැනි ප්‍රශ්නයට පිළිතුර වන්දි ලබා දී නැත. ඒකේ ඊළඟ ව්‍යතිරේකය, අක්කරයකට කොපමණ මුදලක් දෙන්නට කෘෂිකර්ම මාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 22 ඇලෙයිරක් 0.2 43 ඇලෙයිරක් 323 ඇලෙයිරක් 0.244 ඉරක් 1 හා 20/22/2019 දින ඇති 2021/2022 මහකන්නය තුළ හරිත කෘෂිකාර්මික යෙදවුම් භාවිතා කිරීම වෙනුවෙන් ඇගේයිම් දිරිදීමනා ගේමේ ක්‍රමවේදය මැයින් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් අනුමැතිය අනුව 21 22 මහකන්නයට වීඑස්එන් අඩුවීමක් සිදු වුවොත් ඒ සම්බන්ධයෙන් බලමෑමට ලක්වන වීගොවින්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා පහත පරිදි උපරිම වගා වපසරිය අක්කර 5ක් සඳහා වන්දි මුදල් ගෙවීමට අනුමැතිය ලබා දී ඇත. විස්තරය අක්කර භාගය සහ භාගයට අඩු වගා බිම් සඳහා රුපියල් 50යි කිලෝ එකකට B කිලෝ එකකට අක්කර භාගයේ සලකා දිරිදීම නාගන්නේ කිරීම තියෙන රුපියල් 50ක්. ඒ වගේම අක්කර 1 සහ අක්කර 1ට අඩු ඒ රුපියල් 50යි. අක්කර 1ට වැඩි සහ අක්කර 2කමාට අඩු රුපියල් 37යි 50යි. අක්කර 2කමාට වැඩි සහ අක්කර 5ට අඩු රුපියල් 25 බැගින් කිලෝ එකකට වන්දි ගෙවේ. තාමත් වන්දි ගෙවීමට ඉතිරිව සිටින ගොවීන් සංඛ්‍යාවක පොණ දෙන්නට පිළිතුර 923,450යි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 12ක් ඉල්ලුම් කර ඇත. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර 20/21 11/30 දින රසායනික පොහොර තහනම් ඉවත් කළ පසු 20/21 12/1 දින සිට 20/22 6/8 දින දක්වා ආනයනය කර ඇති මුළු රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 103,832කි. මෙම ප්‍රමාණයන් පහත පරිදි වේ. යූරියා 20,262යි, KCL 13,000යි, SOA 61,233යි, කැසලයිට් 64,611යි, 5යි, SOP 168යි, TSP 1241යි, 0.5යි, CS 443.2යි, DAP 811.2යි. මේ අතරින් යූරියා මෙට්‍රික් ටොන් 38,503.5ක ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා ජාතික පොහොරල් ලේකම් කාර්යාලය මගින් ආනයන අනුමැතියෙන් ඉල්ලා ඇති අතර මෙම කාලවකවානුවේ යූරියා ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 20,262ක් ප්‍රමාණයකි. මෙලෙස අනෙකුත් පොහොර වර්ගද ආනයන අනුමැතිය ලබන ප්‍රමාණයට වඩා ආනයනය කර ඇති ප්‍රමාණය අඩුවගයක් පවතී. එයට හේතු වශයෙන් පොහොර ආනයනික සමාගම් පවසන්නේ රටේ පවතින ඩොලර් හිඟය සහ බැංකු මගින් ණයවර ලිපි නිකුත් කර ගැනීමට නොහැකියාවයි. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර 20/22/23 මහකන්නේ වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 150,000ක්, MOP මෙට්‍රික් ටොන් 45,000ක්, TSP මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කිරීම සඳහා මාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සඳහා ලෝක බැංකුව, ආසියානු සම්බන්ධන බැංකුව හා වෙනත් ජාත්‍යන්තර විදේශ මූල්‍යායතන වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත. ඉහත මිලදී ගන්නා රසායනික පොහොර කිලෝග්‍රෑම් 50ක මල්ලක් ප්‍රසම්පාදිත මිලේ 50%ක මිලට ගොවීන් වෙත ලබා දීම සහ කාබනික ඝන පොහොර සඳහා ප්‍රසම්පාදිත මිලේ 50%ක කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර හා කාබනික විශේෂිත පොහොර සඳහා 20%ක සහන මිලක් ප්‍රසම්පාදන කමිටුව මගින් තීරණය කර රජය මගින් දැරීමට අපේක්ෂිතය. හයවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. 2022-23 මහකන්නය සඳහා අවශ්‍ය වන අතිරේක ආහාර භෝග සහ එළවලු බීජ නිෂ්පාදනය සඳහා වැඩසටහනක් සකස් කර මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. මේ වැඩසටහනට අනුව මෙම කන්නේදී බීජ වී හෙක්ටයාර 125ක් පිහිටුවා, බීජ වී බුසල් 25,000ක්ද, එළවලු බීජ හෙක්ටයාර 118.75ක් වගා කර එළවලු බීජ මෙට්‍රික් ටොන් 57ක්ද ලබා ගැනීමට සැලසුම් කර ඇත. මීට අමතරව අතිරේක ආහාර භෝග බීජ නිෂ්පාදන වැඩසටහන 5 සඳහන් පරිදි සැලසුම් කර ඇත. මුං බීජ වගා අපසරිය හෙක්ටයාර් 81යි අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 70යි දැන්ත ගබඩාවේ පවතින තොගද සැලකිල්ලට ගෙන ලබා දී හැකි බීජ ප්‍රමාණය වගා කළ හැකි අපසරිය හෙක්ටයාර් 4000යි මේ වගේ ලයිස්තුවක් තියෙනවා බට තමයි ලයිස්තුම මම සභාගත කරන්නම් රට ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේදී ඔවුන් දැඩි අපහසුතාවයට පත්වී පත්තේ මේ සඳහා ඔවුන්ට ඉඳ අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සුදු වැඩපිළිවෙළක් සපයන්නේද කියන ප්‍රශ්නයට පිළිතුර අත්‍යවශ්‍ය කෘෂිකර්ම සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම වෙනුවෙන් දැනටමත් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව දිවයිනපුරා දිස්ත්‍රික්ක 25 තුලම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ලියාපදිංචි ඇති ඉන්ධන පිරවුම්මල් 146ක් හඳුනාගෙන එම ඉන්ධන පිරවුම්මල් හරහා කෘෂිකර්ම අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සපයනු ලැබේ. එම ඉන්ධන පිරවුම්මල් ලයිස්තු ඇමුණුම් අංක 1 ලෙස දන්නා ඇත. එකී ඉන්ධන පිරවුම්මල් වෙතින් අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්හි ගොවි ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර එම ඉන්ධන පිරවුම්මල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග සැපීමට අවශ්‍ය කටයුතු මේ වෙනි විට සැලසුම් කර ඇති බව දැනුම් දෙමි. තවද මේ එකම කියන්න කැමති අපි මේ දවස් දෙකක් කියලා කිව්වට මේවයි සමහර බොහෝ ඒ කෘෂි ප්‍රදේශවල දවස් 7ම ඉන්ධන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. තවත් ප්‍රදේශවල දවසක් හැර දවසක් ඉන්ධන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපි පෞද්ගලිකවම ඛනිජ තෙල් අමාත්‍යතුමා සමග කර සාකච්ඡා අනුව තවද මහවැලි නේවාසික කළමනාකාර හෝ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම් මත සුවිශේෂී අවස්ථාවලදී අමතර ඩීසල් තොග සැපීම පිළිබඳ සම්බන්ධීකරණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සමාගම හරහා සිදු කිරීමට අවශ්‍ය පියවරගෙන ඇත. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපළවල් මේ වන විටත් වගා කළ හැකි ඉඩම් වගා කටයුතු සඳහා යොදාගෙන ඇත. එහෙත් දැනට තිබෙන උග්‍ර කම්කරුහිඟය නිසා ඉතිරිව ඇති සීමිත ඉඩම් ප්‍රමාණය තවදුරටත් කාර්යක්ෂම ලෙස යොදා ගැනීම සඳහා පහස් සඳහන් සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. ගොවිපළවල සේවයේ නියුතු නිලධාරීන් සහ සියලුම සේවක කාර්ය මණ්ඩල සේවක මණ්ඩල කාර්යාල වේලාවෙන් අනතුරුව ගොවිපලේ වගා කළ හැකි ඉඩම් වගා කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ගොවිපලවල පිහිටවා ඇති සුබසාධක සංගම් සඳහාද වගා කළ හැකි ඉඩම් වගාකරු සඳහා ලබා දීමට මේ වන විට කටයුතු සිදු කර ඇත. ගොවිපලවල සේවය කරනු ලබන කම්කරුවන්ගේ අනුපවුල්වල සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් සමිති පිහිටුවා එම සමිති සඳහා හරහා වගාකටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට අදහස් කර ඇත. ඊළඟක එලිමහන් සිරකඳුරවල සිට සිරකරුවන් යොදා ගනිමින් රජයේ ගොවිපළවල් වගා කළ හැකි ඉඩම් වගා කිරීමට සැලසුම් කර ඇත. මේ තමයි දැනට පිළිතුරු. අනිත් සියලු ලේඛන ඉදිරිපත් කරන ඔබතුමාට මේ වගුවේ බලා ගන්න පුළුවන්කම
තියෙනවා. ඊළඟට ප්‍රශ්නාංක 2 ගරු ගුණතිලක රාජපක්ෂ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු වෙළඳ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාගෙන් ඇසීමට රට තුළ උද්ගතවී තිබෙන ආර්ථික අර්බුදය සමග ආහාර හිගයක් පිළිබඳ පාර්ලිමේන්තුවේ ඉන් පිටදී විවිධ කතාබහ පතිරමින් පවතී. ඒ පිළිබඳ මහජනතාවට නියරදි තත්ත්වය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව පවතින තත්ත්වය තුළ සහල් හිගයක් පිළිබඳ පුරෝකථනය කොට තිබේද? ඒ සඳහා වෙළඳ අමාත්‍යාංශයේ සැලසුම කුමක්ද? 2. විදේශ විනිමය ගැටලුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ඍජුවම බලපාන පසුබිමක එම ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද? 3. මෙතෙක් කාලයක් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා විකල්ප හඳුනා ගැනීමට සහ දේශීය අවස්ථා සපුරා ගැනීමට අමාත්‍යාංශයට සැලසුමක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද? ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මේ ආහාර අර්බුද නිසා අද ගම්වල විශේෂයෙන් ගම නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කැරියර මට පේනවා සමහර යමක්කමක් තියෙන උදවිය මේ හාල් හිගේ බලාපොරොත්තුවෙන් අද වී ස්ටොක් කරන්න පටන් ගන්නවා. මොකද හාල් තියාගන්න බෑ වැඩි කාලයක්, වී තියාගන්න පුළුවන් මාස 6ක් විතර මම දන්න විදිහට. ඒ හින්දා දැන් වී කිලෝ 500,000 ගෙවල් වල ස්ටොක් කරන්න දැන් ගොඩක් අය පටන් අරගෙන තියෙනවා. මෙහෙම ගියපහම රට තුල මම හිතන්නේ වීහිගෙකුත් වෙන්න පුළුවන්. මොකද මාසයක් හතක් ස්ට්‍රොක් කරපුවාම රට තුල මේ ප්‍රශ්නෙත් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග කොහොමද කියලා මම දැනගන්න කැමතියි. ඒ වගේම අපිට ආරංචි තියෙනවා රට තුල වරායට ආපු කන්ටේනර්, ඒ කියන්නේ විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය ශාල කන්ටේනර් ප්‍රමාණයක් ඒවා මුදා හරින්න නැතුව කන්ටේනර් වරාය හිර වෙලා තියෙනවා කියලා. මේ පිළිබඳ වල අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න වැඩ පිළිවෙලක් තියෙනවද කියන එකයි මගේ ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය, රට තුල වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගණන් බලා ඇති පරිදි 2021-22 මහකන්නේ අපේක්ෂිත නිෂ්පාදනය සාමාන්‍යයෙන් 130ක අස්වනු හානියක් සිදුවේයි උපකල්පනය කරමින් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක් පමණ වේ. නමුත් වෙළඳපොළ අකාර්යක්ෂමතාවය සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන හා වෙනත් භාවිතයන් සඳහා වන අවශ්‍යතාවයන් සැලකීමේදී වෙළඳපොළේ මාසික සහල් ඌනතාවයේ මෙට්‍රික් ටොන් 1200ත් 3600ක් පමණ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පුරෝකථනය කර ඇත. නමුත් 2022-23 ඉදිරි මහකන්නේ අස්වනු ලැබෙන අවස්ථාව වන විට සහල් මෙට්‍රික් ටොන් 106ක් පමණ හිගයක් පවතින බව ගණන් බලා ඇත. මෙම සහල් හිග සහල් ප්‍රමාණය ආනයනය කිරීමට දැන්ටමත් STC ආයතන ලියාපදිංචි වී ඇති ආනයන කරුවන්ගෙන් ආනයනය කිරීම කටයුතු සලසා ඇත. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ යටතේ ශ්‍රී ලංකා වාණිජ විද නීතිගත සංස්ථාව මගින් 2021-10-14 වන දිනට සහල් ආනයනයේ කටයුතු සිදු කරන අතර මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 69,360ක් ආනයනය කිරීමට කටයුතු ඇත. ඉන්දියානු නයෝජනා ක්‍රමය යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර මේ වන විට ඉන් සහල් මෙට්‍රික් ටොන් 18,592ක් ආනයනය කර ඇත. මෙම සහල් ලංකා සතුස අලවිශාකා ජාලය හරහා පමණක් රජයට පාඩුවක් නොවන ආකාරයෙන් පාරිභෝගිකයන්ට බෙදා හැරීමට කටයුතු කර ඇත. GR11 වර්ගයේ සම්බා සහල් කිලෝ එකක් ₹195කටද, සහල් නාඩු සහල් කිලෝ 177කටද, සුදු කැකුළු කිලෝ එකක් ₹170කටද කටයුතු බෙදා හැරීමට කටයුතු සිදුවේ. අංක 2, විදේශ විනිමය සම්බන්ධව ප්‍රශ්නයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආයතන සංගම් නියෝජිතයන් හා ආනයනය කරුවන් සමග සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේදී දැනට ආනයනය කරුවන්ට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම විසඳුමක් ලබා ගැනීමට මා විසින් මහ බැංකුවේ අධිපතිතුමා සමග ඉදිරිම සාකච්ඡාවක් පවත්වන ලදී. විවෘත ගිණුම් මගින් ආනයනය කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදන නිකුත් කිරීමට පෙර ඇනුම් කළ ලද ඊට පසු දිනවල වරායේ තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු නැව්වල භාණ්ඩ නිදහස් කර ගැනීමට එම සාකච්ඡාවට අනුව කටයුතු කරන ලදී. මේ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ ඩොලර් මිලියන 180ක් වෙන් කරන ලදී. තවද HS කෝඩ් 10ක් යටතේ එනම් සහල් තිරුඟු පිටි සීනි රතු පරිප්පු ලොකු ලුණු අර්ථාපල් වියලි මිරිස් වියලි හාල්මැස්සන් වටානා කිරිපිටි විවෘත ගිණුම් මගින් ආනය කිරීම සඳහා පහසුකම් සලසා දීමට කටයුතු කරනු ඇත. අංක 3, මෙතෙක් වෙළඳපොළේ දේශීය නිෂ්පාදන සැලසෙන පරිදි හඳුනාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් වන සහල් සීනි රතු පරිප්පු තිරුඟු පිටි හාල්මැස්සන් වියලි මිරිස් සහ කඩවල මිල ස්ථාවීකරණය කිරීම අරමුණින් මූලික වශයෙන් එම ආහාර ද්‍රව්‍ය මාසික අවශ්‍යතාවය ගණන් බලා එම අවශ්‍යතාවෙන් අඩුම තරමින් 10%ක් තොගයක් ආරක්ෂිත තොගයක් ලෙස පවත්වා යාමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ. මීට අමතරව දේශීය ගොවියා රැක ගැනීම සඳහා රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ඒකාබද්ධ දේශීය අල ලූණු මුං වැනි කෘෂික නිෂ්පාදන සඳහා සහතික මිලක් ලබා දීමට කෘෂි නිෂ්පාදන දේශීය ගොවිගෙන් මිලදීගෙන ආරක්ෂිත තොගයක් පවත්වාගෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමා ඇහුවාගේ මේ සම්බන්ධව විශාල කතාබහක් කරනවා මේ ආහාර හිගයක් සම්බන්ධව. විශේෂයෙන්ම හාල් එතුමා කියපු ඒ කතාව ඇත්තයි. සියලු දෙනා දැන් සහල් තියාගන්න පුළුවන් මාස දෙකක් තුනක් ප්‍රමාණය. නමුත් වී සාමාන්‍ය අවුරුද්දක් එකහමාරක් තියාගන්න පුළුවන් නිසා සියලු දෙනා දැන් වී ගෙනල්ලා ගෙවල් වල තියාගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන අපි ගණන් බල්ලා තියෙන විදිහට මේ මහකන්නේ තවත් මාස 4ක් සඳහා අවශ්‍ය වී තොග මේ රට තුල තියෙනවා. ඒ වගේම යලකන්නේ වී වලිනුත් අපිට තවත් මාස 2ක් 3ක් ප්‍රමාණයක් අපිට රටට අවශ්‍ය කරන වී ප්‍රමාණය අපිට තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක අපි හිතන්නේ ඊළඟ මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකන් අපිට කිසිම අවස්ථාවක හාල් ලිගයක් ඇති වෙන්නේ නැහැ. නිසා මේ වගේම තමයි හාල් වගේම තමයි අනිකුත් භාණ්ඩ පිළිබඳ ජනතාව විශාල බියක් තියෙනවා. ඒ නිසා වැඩියෙන් මිලදී ගැනීමක් සිදු කරනවා. ඒ අවස්ථාව අපිට සාමාන්‍ය අපේ වෙළඳපොළ තුළ ඉතාමත් නරක ක්‍රමයක් තියෙන එක අපි සියලු දෙනා දන්නවා. මොකද අත්‍යවශ්‍ය ප්‍රමාණයට වැඩිය තමන් ගබඩා කරගත්තොත් ඒකේ ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒ නිසා මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණය පමණක් මිලදී ගන්න, ඒ සම්බන්ධව ගැටලුවක් ඇති වෙන්නේ නැතිව වැඩකරන අපි අමාත්‍යාංශයක් විදිහට කටයුතු කරනවා කියන එක මම ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මනේ. ගරු සභාව කල්තාපන අවස්ථාවේ මේ යෝජනාව ගරු හෙක්ට අපහම් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. යෝජනාව ඉදිරිපත් කරන්න ප්‍රථමයෙන් COVID-19 වසංගතයෙන් පසු ලොව සියලු රටවල තරුණ තරුණ ඉදිරියට පැමිණෙමින් රටවල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකරාශී වී ඇති බව දක්නට ලැබේ. එෙහිදී එම අය විසින් අදාළ රජයන් සමග ඉතා ලැංගතුකමින් හා මිත්‍රශීලව අදහස් බෙදාගනිමින් තම රටේ දියුණුව සඳහා විශාල වැඩකොටසක් කිරීමට අපකැප වී ඇත. ඒ ශ්‍රී ලංකාව තුළ ඉන්න ඔබට ගිය ප්‍රශ්න රාශියකින් පෙළමින් දිනෙන් දින රට ආඝාතයට පත්වන බවක් පෙනෙන්නට තිබේ. රටේ තරුණ කැලත් සමස් ජනතාවත් පාරට බසවින් ඉල්ලා සිටින්නේ ගතානුගතින ක්‍රමවේදවලින් බැහැරව රට අලුත් මාවතකට ගෙන යමින් රටේ පස්ස විසඳීමට වහාම පියවර ගන්නා ලෙසයි. ඒත් වර්තමාන ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව එම හඬට සවන් දුන්නා යයි සැකයක් මතුවී ඇති අතර වහාම මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සාකච්ඡා කරමින් අදාළ පියවරවල් ගත යුතු බව තරයේ සඳහන් කරමි. එබැවින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුව තුළ රටේ සමස්ත තරුණ ප්‍රජාවත් ජනතාවත් ඉල්ලා සිටින සාධනීය වෙනස් කිරීම පිළිබඳව විවාදයකට ලක්කර තීරණ ගත යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, දැන් මේ රටේ පුංචි කාලයකට පෙර මාසයකට විතර පෙර ඉඳලා මේ රටේ අරගලයක් එක්ක රටේ ජනතාව එළියට බැස්ස යම්කිසි ප්‍රශ්නවලට. මේ අරගලයත් එක්ක රටේ ජනතාව එළියට බැහැලා මොනවද ඉල්ලුවේ? රටේ ජනතාව ඉල්ලුවා ප්‍රශ්න කීපයක් සඳහන් කරමින් වෙනස් කරන්න කියලා ඉල්ලුවා. ප්‍රධාන වශයෙන් ඉල්ලුවා ජනාධිපතිවරයාට දුරෙන් අයින් වෙන්න කියලා, අග්‍රාමාත්‍යවරයාට දුරෙන් අයින් වෙන්න කිව්වා, රාජපක්ෂ පවුලට යන්න කිව්වා, ආණ්ඩුවට අයින් වෙන්න කිව්වා, අලුත් වැඩපිළිවෙලක් රටට ගේන්න කියලා කිව්වා. දැන් රටේ මොකද්ද සිද්ධ වුනේ? රටේ ජනාධිපතිවරයා අයින් වුණෙත් නැහැ, රටේ අග්‍රාමාත්‍යවරයා අයින් වුණා. රටේ අග්‍රාමාත්‍යවරයා අයින් වෙලා කවුද රටේ අග්‍රාමාත්‍යවරයා වුනේ? දැන් මේ රටේ ඉතිහාසය හරියට බලනකොට 2004 ඉඳලා මෙහාට බලනකොට මේ රටේ අග්‍රාමාත්‍ය දුර ලබාගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්. මේ දෙන්න මාරුවෙන් තමයි අග්‍රාමාත්‍ය දුර ලබාගෙන තියෙන්නේ. මේ රටේ කවුරුත් නැද්ද වෙන අග්‍රාමාත්‍යවරු හැටියට පත් වෙන්න මේ රට? එතකොට ඒ අය කාලයක් තිස්සේ තමුන්ගේ ධූරයේ කරපු ආකාරය සම්බන්ධව රටේ සමස්ත ජනතාවම දන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරු හැටියට පත් වුණා. දැන් ඊට පස්සේ රාජපක්ෂ පවුල යන්න කියපුවා, මොකද උනේ? අමාත්‍ය මණ්ඩලයත් අයින් වෙලා දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා, එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි 9 වෙනිදා අයින් වුණා, ජුනි 9 වෙනිදා අයින් වෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා. දැන් මං හිතනවා රටේ සමස්ත ජනතාව ඉල්ලන විදිහට ජූලි 9 නැවත වතාවක් මේ රටේ ජනාධිපතිවරයා ජනතාවට අහුන්කම් දීලා අයින් වෙයි කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා අයින් වෙලා අර රටේ ජනතාව ඉල්ලපු දේ මොනවද? හොරකම, මැරකම, දූෂණය, වංචාව, මේක පිටු දකින්න ඕන හොරගම් කරපු සල්ලි ටික නැවත ගේන්න ඕන රාජපක්ෂ බගුල යන්න ඕන කිව්වට පස්සේ දැන් අලුතෙන් පාර්ලිමේන්තුවට කවුරු එයිද නැවත වතාවක් විශාල වංචා කරපු කෙනෙක් එයිද දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා කවුද එන්නේ කියලා ඉතිහාසයේ ප්‍රථම වතාවට කවදාකවත් පාර්ලිමේන්තුව ආවේ නැති චරිතයක් එයිද පාර්ලිමේන්තුව මේ 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 උත්තරීතර සභාවට විශාල කැලලක් ඇති කරන වැඩසටහනක් ඉදිරි කාලයේ වෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ හෙට මොකද්ද සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ මේ ප්‍රතිඵලය නැතුව ගියාට පස්සේ අපි දැක්ක අද බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ මාධ්‍ය සන්දර්ශනය කරනවා. මොකද මාධ්‍ය කිව්වේ? එතුමා කිව්වා එතුමා ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා පරාජය කර එතුමා කියලා එතුමා නිසා පරාජය වුණා කියලා කිව්වා. ඒ නිසා නැවත එතුමාව දිනවන්න ආවේ. ඊට පස්සේ එතුමා නඩු ටිකට මුහුණ දුන්නා. අවසාන නඩුවෙනුත් එතුමා නිදහස් වුණා. නිදහස් වෙච්ච නිසා පාර්ලිමේන්තුවෙන් අයින් වුණා කියලා. ඒ කියන්නේ පැහැදිලිව කිව්වා ජනතාවට ප්‍රකාශයක් කරා මම ආවේ පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ආවේ නඩු ටික අයින් කරගන්න අවසාන නඩුව අයින් වුණා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් අයින් වුණා කියලා. මේක තමයි පණිවිඩය අද රට දුන්න පණිවිඩේ. එතකොට අරගලයේ සහ සමස්ත ජනතාව ඉල්ලුවේ ඕකද? ජනතාව ඉල්ලුවේ මේ නිකම්ම නිකන් අයින් වෙන්න දෙවේ. ඒ කරපු වල ප්‍රතිඵල ඒවට ගත්ත දේවල් ටික නැවත දෙන්න කියන එක තමයි ඉල්ලුවේ. ඊළඟට බලන්නකෝ දැන් මේ මේ ජනතාව ඉල්ලපු වෙනස්කම් ටික සිද්ධ වුණේ. කවුද ඇමතිවරු වුණේ? අර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනේ ඉන්න කාලේ, ඉස්සලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ, ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්න කාලේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න වෙලාවේ මේ පරණ්ඩන්ල් වෙච්ච ඉඳුල් වෙච්ච මේ ඇමතිවරු ටිකම තමයි නැවත වතාවක් ඇවිල්ලා වාඩුනේ මේ වෙනස්කම් කරන්න. රටේ වෙනස්කම් කරන්න එන්න ඕනේ ඒ අයද? ඒ හරි වෙනස්කම් කරන්න පුළුවන්ද රටේ? දැන් වෙනස්කම් කරලා තියනවද මේ රටේ? දැන් රටේ ජනතාව ඉල්ලපුවාම අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැහැ, කෑම ටික නැහැ. ඒවල අඩුපාඩු ගොඩක් තියෙනවා. මිල ඉහළ ගිහිල්ලා මිසුන්න මිල දී ගන්න බැරි තරමට. තෙල් ටිකේ පස්ස තියෙනවා, ගෑස් ටිකේ පස්ස තියෙනවා, බෙහෙත්වල පස්ස තියෙනවා, අධ්‍යාපන පස්ස තියෙනවා. මේ සියලු ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කරන සැලසුම හැදුවද අඩු ගානේ? දැන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාද අර පොලිමෙන් වල ඉන්න තෙල් පොලිමේ ඉන්න අපේ රටේ ජනතාව ඒ තෙල් පොලිම නැතුව අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න අත්‍යවශ්‍ය මිනිසුන්ට තෙල් ටික දෙන්න වැඩසටහනක් හදලා දුන්නද? කොහෙද දුන්නේ? දැන් අග්‍රාමාත්‍යරය මෙතෙන්ට ආවිල්ලා කියනවා මේ රටේ තියෙන අඳෝනාව කියන. මේ අඳෝනාව කියන්නේ මෙතුමා ඉන්න ඕනේ නැහැ මෙතෙන්. මේ රටේ ජනතාව මේ අඳෝනාව භුක්ති විඳිනවා හැම දවස ගන්න. එතකොට අඳෝනාව කියන්න දෙයක් නැහැ. අඳෝනාවට විසඳුමයි ඕනේ. අපි බලාපොරොත්තුනේ වාඩි වෙච්ච වෙලේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ විසඳුමක් දෙයි කියලා. හැබැයි විසඳුමක් දුන්නේ නැහැ ජනතාවට. කිව්වේ මොනවද? සල්ලි හම්බුනත් රටේ ජනතාවට මං වැට්ටික් කරන්නම් කිව්වා. ඊයේනේ සල්ලි හම්බුනොත් මෙතුමා කරන්න ඕනද? කවුරු ඉඳගත්තත් කරන්න පුළුවන් ඒක. කාටත් කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට ආපු කෙනායි සල්ලි හොයන්න දැනගන්න ඕන. සල්ලි හොයන ක්‍රමවේදෙත් හදන්න ඕන. මේ ණයට එක එකනාට ගිහිල්ලා අතපත ගාලා ඉල්ලන එක නෙමෙයි. අපි දැක්කා පෙට්ටි තියලා තියෙනවා, කුඩික්කි විදියට පෙට්ටි තියලා තියෙනවා එක එක කඩවල ලංකාවට උදව් කරන්න කියලා, එක එක තැන්වල ඉන්දියාව තවත් රටවල්වල. ඒ රටවල්වල තියෙනවා අර හිඟා කන විදියට පෙට්ටියක් තියලා තියෙනවා, ඒකට පට්ටියට සල්ලි දාන්න කියලා ලංකාවට යවන්න ආධාර විදිය. එහෙම කරලා සල්ලි ගන්න නෙමෙයි, යම් කිසි ආයෝජන වැඩසටහනක් හදන්න, සංචාරක ව්‍යාපාරය නිවැරදි ක්‍රමවේදයට හදන්න, ඊළඟ විදේශ රැකියා ක්‍රමවේදය හරියට හදන්න. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම ගත්තාම අපනයන කර්මාන්ත වැඩි කරන වැඩසටහන හරියට හදන්න. ඊළඟට කෘෂිකර්මාන්තය ගත්තාම දේශීය පරිභෝජනය වගේම අපනයනය කරන කෘෂිකර්මාන්තයට වැඩිපුර වැඩසටහනක් හදලා දෙන්න. දැන් කෘෂිකර්මාන්තයට මොනවද කියන්නේ? දැන් මේකේ රටේ මිනිසුන්ට කණ්ඩ අවශ්‍ය කරන වවන වැඩපිළිවෙල හදලා දීලා තියෙනවද? වගා සංග්‍රාම ගැන කියන ආණ්ඩුව, ඒ ආණ්ඩුව වගා සංග්‍රාමයේ වැඩපිළිවෙලක් දීලා තියෙනවද කාටවත්? එහෙම වැඩපිළිවෙලක් දීලා නැහැ. එහෙනම්
කරුමන්තවතා මිනිත්තු දෙකක් ගන්න.
මට මිනිත්තු දෙකක් වැඩිපුර දෙන්න. මොකද අපි දෙන්න තව වෙලාව තියෙන නිසා.
හොඳයි.
ඒ නිසා විශේෂයෙන්ම අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ජනතාව කෑ ගහලා ඉල්ලපු දේවල් ටික හරියට පෙළගස්සලා ගත්තාම දැන් ඉල්ලුවා හොඳයි රාජපක්ෂලා දැන් ගියා. හරි. රාජපක්ෂලා ගියා. දැන් ඊට පස්සේ කියනවා හොරගම් කරපු සල්ලි ගේන්න කියලා. එතකොට ඒ ගේන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හදුවද? එහෙම නැත්නම් හොරගම් කරේ නැහැ කියලා වැඩපිළිවෙලක් කිව්වද? ඒක වෙන කතාවක් නෑ. ඊළඟට රටේ දැනට වර්තමානයේ මේ පවතින මං කියපු ප්‍රශ්න ටිකට අවශ්‍ය කරන විසඳුම් මාලාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාද? එහෙම ඉදිරිපත් කරේ නැහැ. හැබැයි තරුණ තරුණියොත් එක්ක යම් කිසි සාකච්ඡාවකට ආවත් සාකච්ඡාවකට ආවද? නැහැ. දැන් මෙතන ඉන්නවා ඇත්තටම ප්‍රාදේශ සභාව ඉඳලා ආපු මන්ත්‍රීවරු. ප්‍රාදේශ සභාව, පළාත් සභාව, ඊට පස්සේ පාර්ලිමේන්තුව. මතක තියාගන්න මේ රටේ විනාශයට මුල තමයි එක પરම්පරාවක් මේ රට පාලනය කිරීම. මේ රට මේ පාර්ලිමේන්තුව ඉඳගෙන පාලනය කරපු પરම්පරාවල් ටික අරගෙන බලන්න හරියට. ඔය අගමැති ධූර ජනාධිපති ධූරත් එක්ක විතරක් නෙමෙයි අරගෙන බලන්න ඊළඟ කාරණා ටික ඇමති ධූර ටික අරගෙන බලන්න. එක්කෝ වැඩියෙන් සල්ලි වේදම් කරපු කෙනා ඇමති, නැත්නම් වැඩියෙන් නායකයෙක්ක යාළු කවුරු හරි ඇමති, එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා තාත්තා ඇමති. ඒ නිසා ඇමති. හැබැයි අර ප්‍රාදේශ සභාව ඉඳලා ආපු ගම ගැන, කෝක්කුව කානුව ගැන, වෙල ගැන, කමත ගැන දන්න ඒ පළාත් සභාවෙන් ආපු ඒ කෙනෙකුට ජ්‍යෙෂ්ඨත්වය කියලා එකක් නැහැ. ජ්‍යෙෂ්ඨත්වය කියන්නේ මේ පාර්ලිමේන්තුවේම ඉඳගෙන මෙතන ඉඳගෙන බොරු කියලා, පට්ටපල් බොරු කියලා ඉඳගත්ත කණ්ඩායම විතරයි ජ්‍යෙෂ්ඨ වෙලා තියෙන්නේ. අනිත් අය ජ්‍යෙෂ්ඨ නෙමෙයි. එතකොට ඒ අත්දැකීම මෙතන නැහැ. ඒ නිසා ඒ අත්දැකීම නැති නිසා විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. කාලයක් තිස්සේ ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒව විතරක් නෙමෙයි. දැන් මේ අමාත්‍යංශ වල සමහර තියෙනවා, පනත් තියෙනවා, රෙගුලාසි තියෙනවා, චක්‍රලේඛ තියෙනවා. ඒවා සත පහක් වැඩක් නෑ රටට. 1950 ඉඳලා තියෙන ඒවා සමහර ඒවා තියෙනවා. ඒවා හැමදාම ජනතාවට බැහැ කියන්න ගහපු චක්‍රලේඛ. නිලධාරිකාවට ගියාම බැහැ කියන එක තමයි වැඩිපුර තියෙන්නේ. හා කියන එක නෙමෙයි. දෙයක් කරන්න දෙන්න නෙමෙයි. ඒවයි ගිනි තියන්න තිබුණේ. අර මිනිසුන්ගේ ගෙවල් ගිනි තියෙන එක නෙමෙයි කරන්න තිබුණේ. ගිනි තියන්න තිබුණේ ඒ ඒ ඒවා ටික. ඒවා තමයි රටේ රට ආපස්සට ගෙනියන වැඩසටහන් ටික. ඒ නිසා සමහර නිලධාරි මෙතන ඉන්නවා. ඒ නිලධාරි බේරිලා ඉන්නවා කිසිම දෙයක් දන්නේ නැහැ වගේ. ඒ නිලධාරින්ගේ අතපසු වෙච්ච දේ ගැන තාම කතාවකට අවිලා නැමේ පාර්ලිමේන්තුවේ. තාම කතාවකට විවාදයකට අවිලා නැහැ. ඒ කියන්නේ සාකච්ඡාවක් නැහැ. ඒ නිසා හැම අමාත්‍යංශයක වැඩපිළිවෙලක් තියෙනවා හරි විදියට. ඒ වැඩපිළිවෙල මොකද්ද කියලා මේ රටේ තරුණ තරුණියන්ගේ අදහස් ටිකත් එක්ක අරගෙන බලන්න ඕන. මම ඊයේ පෙරේදා විශේෂයෙන්ම ඇබ්ඩා සංවිධානයත් එක්ක තිබුණා තායිලන්තයේ වැඩමුළුවක්. මේ මේ විශේෂයෙන්ම ආසියා කලාපේ තරුණ තරුණියොත් එක්ක සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී විශේෂයෙන් ගත්තාම ඒ රටවල තරුණ තරුණියෝ විශේෂ යෝජනාවල්ද. ඒ යෝජනාවල් වල තිබුණා රටට ඉතාමත්ම හිතකර දේවල්. හැබැයි ඒගොල්ලන්ට පස්සේ තිබුණේ කොවිඩ් එකෙන් පස්සේ රැකියා අයිමීම විතරක් නෙමෙයි ආර්ථිකය කඩාවැටෙන්න යන වැඩසටහන් වලට යම් ශක්තියක් දෙන්න තරුණ අදහසක් එක්ක. හැබැයි අපේ රට මොකද උනේ? අපේ රටේ එහෙම තරුණ තරුණියන්ගේ අදහස් වලට ගරු කරන වැඩසටහනක් අපි දකින්නේ නැහැ. කරුණාකරලා මේ පාර්ලිමේන්තුව තුල යම් වැඩසටහනක් වහාම හැදිය යුතුයි. ඒකට හදලා ග්‍රාමීය වශයෙන් තරුණ තරුණියන්ගේ අදහස් ටික ගන්න වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. මේ හැමදාම පරණඩල් වෙච්ච අර තරුණ සංවිධාන ටික තියෙන ඒවා නෙමෙයි. රටට අවශ්‍ය කරන ක්‍රියාශීලී ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් දක්ෂ නිර්මාණශීලී කොල්ලෝ කෙල්ලෝ ටික අරගෙන ඒ අයව ගමේ ඉඳලා ඉස්සරහට ගේන්න ඕන. ගෙනල්ලා හදන්න ඕන. හදන ගමන් ඒ අය පුරුදු කරන්න ඕන. ප්‍රාදේශ සභා මැතිවරණයට එන්න ප්‍රාදේශ සභා ඒ වැඩ කටයුතු සංවර්ධන වැඩ කටයුතු වලට රටේ තියෙන සම්පත් ටික හරියට හඳුනා ගැනීමේ වැඩසටහන් වලට ඒ විතරක් නෙමෙයි මේ රටේ විනය ආරක්ෂා කරන වැඩපිළිවෙල නීතිය මොකද්ද, ඊළඟට ව්‍යවස්ථාව මොකද්ද, පාර්ලිමේන්තුව මොකද්ද, ඒ ක්‍රමවේද ගැන යාලා කියලා දෙන්න ඕන. දැන් සමහරලාට කියනවා විපක්ෂයට කියනවා ආණ්ඩුව වැඩ කරන්න කියලා ජනතාව. මොකද හේතුව? ජනතාව දන්නේ නැහැ. ඒ නිසා තරුණ තරුණයන්ට කියලා දෙන්න වෙනවා විපක්ෂය මොනවද කරන්නේ, ආණ්ඩුව මොනවද කරන්නේ, මොනවද වගකීම් ටික කියලා. අයවැයට කරුණු ඉදිරිපත් කරපුවාම සුවාර විශයක් ගෙනහපුවාම එක අමාත්‍යංශයක් යටදී මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ලැබෙයි විනාඩි 6ක් 7ක් 8ක් කතා කරන්න. ඒ කතා කරන එක අදහසකට ආණ්ඩුවේ ඇමතිවරයෙ ගරු කරලා යම්සි වෙනසක් කරලා තියෙනවද මේ රටේ? කොතන හරි එහෙම පෙන්නලා තියෙනවද? එහෙම එකක් කරලා නැහැ. එතකොට කොහොමද විපක්ෂයේ අවශ්‍ය කරන වැඩසටහන මේ පාර්ලිමේන්තුව තුල ඉඳගෙන ක්‍රියාත්මක කරන්නේ? එන මේ මන්ත්‍රීවරුන්ට ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ ඒ අවස්ථාව. ඒ නිසා මේ රටේ මිනිසු මේ තරුණ තරුණිය ඉල්ලුවේ මෙන්න මේ වෙනස කරන්න කියලා. ඒ නිසා මම විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා අද අපි මේ ආණ්ඩුවේ දැනට මේ තිබිච්ච අරගලයත් එක්ක ජනතාව එළියට බහැලා ඉල්ලපු දේවල් ගැන තේරුම් ගත්ත නැති මිනිසු ටිකක් ඉන්නවා මේකේ ඇමතිවරු හැටියට පත් වෙන. අපි කියනවා මේ මිනිසුන්ට, ඒ ඇමතිවරුන්ට කියනවා විශේෂයෙන් මතක් කරලා, අර පෝලිං වල ඉන්න, අර තෙල් පෝලිමේ ඉන්න, ගෑස් පෝලිමේ ඉන්න, බේත් පෝලිමේ ඉන්න, කිරිපිටි පෝලිමේ ඉන්න මිනිසුන්ගේ රට මේක. මේ අපි සියලු දෙනාගේම රට මේක. මේ ඇගේ රට නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න මේ ඇගේ විතරක් නෙමෙයි ඔය පුටුවල ඉඳගෙන මේ කියන හරි දේ කරන්න බැරි නම් ඉදිරි අනාගතයේ සැලසුම් හදලා හරි වැඩපිළිවෙලක් බැරි නම් ඔය පුටු වලින් වහම නැගිටලා යන්න ඕනේ. වහම නැගිටලා යන්න නොතන දක්ෂ ඇමතිවරු කණ්ඩායමක් ඉන්නපත් වෙලා. ඔබ මේ දක්ෂ ඇමතිවරුන්ට නෙමෙයි කියන්නේ. අනිත් කණ්ඩායමට කියන්නේ. මේ පරණ දැන් වෙච්ච, ඉඳුල් වෙච්ච, එපා කරපු අවුරුදු ගාණක් තිස්සේ අමතිකම් කරලා ඇවිල්ලා දැන් ලැජ්ජ නැතුව මෙතන ඉඳගෙන මාධ්‍ය ඉඳගෙන කියනවා මේ පරණ කරපු සියලු දේවල් වලට වගකීම් බාර ගන්න ඕනලු 225ම සභාවලට. මේ ගොන් ඔලොමොට්ටල කතාවක් නෙමේ කියන්නේ රටේ. මේ ඇමතිකම් කරපු අය අවුරුදු ගාණක් තිස්සේ ඒ අය මොනවද කරලා තියෙන්නේ මෙච්චර කල්? එහෙනම් කරුණා කළා මේ රටේ ජනතාව එළියේ ඉඳගෙන කෑගාලා ගහගෙන මරාගෙන සියලු ප්‍රශ්න ඇති කරගෙන අද ભેද බින්න වෙලා රටේ මිනිසුන්ගේ ආතතිය විශේෂයෙන්ම එයා හැමතිස්සෙම එළියට බහිද්දී ප්‍රශ්නවල රාශියක් අරගෙන එළියට බහින්නේ. ඒ එළියට බහින ජනතාවට විශේෂ වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරයි කියන මේ පාර්ලිමේන්තුවේ අවශ්‍යයි. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්නවා අධිකරණයෙන් දඬුවම් ලැබපු පගාව ගත්ත එහෙම නැත්නම්
අවසන්
කරන්න ගත්ත හැටියට වැරදි කාර්ය වෙච්ච මෙතන වාඩි වෙලා ඉන්න අපි දන්නා එකේ නීතිය කතානායකතුමාගෙන් ඒක අහපුවම උත්තරයක් දෙන්න බැරුව ගියා තාම මේ රටේ ජනතාවට. මෙතන ඉන්න සුදුසුද නැද්ද කියලා එහෙනම් කරුණා කරලා මේ රට නැවත වතාවක් ගෙනියන්න එපා. ජනතාව ඉල්ලපු දෙයින් පිට දෙයකට ගෙනියන්න දෙපා, එන්න දෙන්න එපා. එනිසා හෙටපත් වෙන කෙනත් මතක තියාගන්න නැවත වතාවක් ජනතාවට සිද්ධ වෙනවා නම් ඒ ආපු කෙනාගේ සල්ලි ටික ආණ්ඩුවට ගෙවන්න තියෙන පැහැර හැරපු දේවල් ටික
ගෙවන්න
කියලා, ඒ විතරක් නෙමෙයි ඒ කරන ව්‍යාපාර වැරදි කියලා එයාවත් එලවන්න කියලා රටේ ජනතාව එළියට බස්සන්න තියන්න එපා කියලා ආණ්ඩුවට යෝජනා කරමින් මේ යෝජනාවට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ඉල්ලා සිටින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා
දීම. බොහොම ස්තුතියි ගරු මන්තෝ. මේ ළඟට යෝජනාව ඉස්තර කිරීම ගරු ජේසි අලවතොල මන්තෝ. මිනිත්තු 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම හෙක්ටප්පා මන්තුමා ගෙනාවු යෝජනාව ඉස්තර කරමින් විශේෂයෙන්ම තරුණයන් සම්බන්ධයෙන් එතුමා ගෙනාවු යෝජනාව ඉතාමත් වැදගත්. ඒ වගේම අපේ රටේ අපි දන්නවා තරුණ අසහනය අද ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි එක වෙලාවකට හිතනවා අපි පාඩම් ඉගෙන ගන්න ජාතියක්ද කියලා. මොකද අපි දන්නවා අපේ රටේ තරුණ කැරලි ගණනාවක් තිබුණා. 71 තිබ්බ තරුණ කැරල්ලක්. ඒක අවසන් වුණේ තරුණයන්ගේ ජීවිත ගණනාවක් අහිමි වෙලා. මොකද ඒ කැරලි වලට හේතුව එහෙම නැත්නම් තරුණ අසහනයට හේතුව සඳහා පිළියම් යොදන්න අපිට බැරි වුණා ඒ රජාල් වලට. ඒ වගේ තමයි අපි දැක්කා 88 89 තිබුණා තරුණ කැරල්ල. ඒ කැරල්ල තුලත් අපේ රටේ තරුණ තරුණයන් 60,000ක් විතර ජීවිතක්ෂයටපත් වුණා. තරුණයන් අතිනුත් අපේ රටේ වැඩදායි පළදායි පුජ්‍යලයන් ගණනාවක් ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් ඒ නිසා අද මේ අද ඇවිල්ලා තියෙන මේ අසහනකාරී தત્ත්වය අද තරුණයන්ට ඇති වෙලා තියෙන මේ රටේ ජීවත් වෙනවද නැද්ද කියන එක ගැන අද තරුණයන්ට හිතන්න වෙලා තියෙනවා. මොකද අපේ රට අද මංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් තරුණෙක් හැටියට ඒ තරුණයා මේ රට මංකොලොත් රටේ අපි ජීවත් වෙනවද? එහෙම නැත්නම් අපිට අපේ අනාගතය කොයි ආකාරයෙන්ද අපේ අනාගතය සකස් කරගන්නේ කියන தત્ත්වය සම්බන්ධයෙන් විශාල ව්‍යාකූල தத்துவයක් අද තියෙනවා. අද ඒ නිසා තමයි අපි දකින්නේ තරුණෝ නොයෙකුත් අරගල ගණනාවකට මැදි වෙලා තියෙනවා. ඒතර අපි දේශපාලඥ හැටියට විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ ලොකු අග්ගියමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 225ම ගැනම අද කොයි ආකාරයෙන් හරි අද යම් යම් විදිහේ වෛරී தத்துவයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ පහුගිය දිනවල ඇති වුණු සිද්ධීන් අපි ඒව අනුමත කරන්නේ නැහැ. නිවාස ගිනි තැබීම්, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය නැති වුණා, ඒ වගේම නාවින්න සිද්ධීත් එක්ක ජීවිත ගණනාවක් අහිමි වුණා. ඉතින් අපි මේවා සම්බන්ධයෙන් ඒ එදා ගෝල් ෆේස් එකේ ඒ අරගලයේ සම්බන්ධයෙන් ඒ ඇති වුණු සිද්ධීන් සම්බන්ධයෙන් තාම හරියට අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඒ දෙපැත්තටම සාධාරණයක් මේ රටේ නීතිය හැම කෙනාටම එකයි කියන එක තරුණයන්ට පේන්න ඕන. දැන් බලන්න මේ රජයේ බලයට පත් වුණාම අපි දැක්ක අද හිටපු මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තු ජීවිතේ වෙනම දේශපාලනයෙන් පාර්ලිමේන්තුවේ සමුගත්තා. අපි දැක්ක මාධ්‍ය වේදීන් අහනකොට එතුමා කරුණු කීපයක් ගැන කතා
කළා.
බැසිල් රාජපක්ෂ මහත්තයා මේක ඉතාමත් වැදගත්. ඒ කියපු කරුණු වලින් ප්‍රධාන කාරණයක් මොකද්ද? මට තිබුණු නඩු දැන් ඒවායින් මම නිදහස් වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ අපි පැහැදිලිවම කියනවා මේ තරුණයන්, ඒ වගේම මේ රටේ පුරවැසියන්, මේ හැම කෙනාටම තියෙන ප්‍රශ්නයක් මේක. මේකේ නීතිය හැම කෙනාටම සාධාරණව ක්‍රියාත්මක වෙනවද? දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමල්ල, ඒ වගේම තමන්ගේ ගජ මිතුරන් ගණනාවකගේ නඩු මේ වෙනකොට අල්ලස්සා දූෂණ කොමිසම නඩු 45ක් කාර් දෝෂ තියනවා කියලා අයින් කරගෙන තියනවා. අපි කියනවා අල්ලස්සා දූෂණ කොමිසමට දැන් අවස්ථාව තියනවා ඒ දෝෂ ඉවත් කරලා නඩු නැවත පවරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ නීතිවේද දෙපාර්තමේන්තුව අවුරුදු ගණනාවක් ඇහිච්ච නඩු නිදොස් කොට නිදහස් කළ එමනදාවි අස් කරගෙන තියනවා. අපි කියනවා නීතිවේදතුමා ඇතුළු ඒ අයට අද වර්තමානයේ අග්‍රමිනිස්ටර්තුමා නීතිපතිර හැටියට ඉන්න කාලේ ගොනු කරපු නඩු. එහෙනම් ඒවා නැවත වතාවක් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඒ දෝෂ තියෙනවා නම් ඒවා අයින් කරලා ඒ නඩු ටිකත් අනිවාර්යයෙන්ම පවරලා මේ රටේ ජනතාවට සාධාරණ ඉස්ස කරන්න ඕනි. විශේෂයෙන්ම තරුණයෝ අද ඉල්ලන්නේ, මේ තරුණයෝ කණ්ඩබණ්ඩ ඉල්ලනට වඩා මේ තරුණයෝ ඉල්ලන්නේ මොකද්ද? මේ රටේ නීතිය සාධාරණත්වය, මේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනි, මේ රටේ හොරකම් කරපු දේවල් නැවත රට ලබා ගන්න ඕනි කියන එක තමයි තරුණයෝ කියන්නේ. එහෙනම් මේවට සාධාරණයක් ඉස්ස කරන්න අපි කටයුතු කරන්න ඕනි. මේ පාර්ලිමේන්තුවේ දෙසීසුභාව ගැන කතා කරන්නේ ඒ නිසා කියන එකත් මතක් කරමේ. හෙට්ටප්පාවේ මන්තුමා ඉතාමත් වැදගත් යෝජනාවක් ගෙනල්ලා දෙනවා. ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අලුතෙන් හිතලා මේ විදිහට අපි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් නැවතත් අපේ රටේ ලේ වැගිරීම ඇති වෙන තත්වයක් ඉස්සරහට උදා වෙන්න පුළුවන් කියන එක මතක් කරමින් වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම වචන සුවල්ප අවසන් කරනවා.
බෝමස්සති ගරු මෙතුමනි, ඊළඟට ගරු ප්‍රේමසාන්ත සී 12 වත්ත මෙතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
ලැබෙනවා. නියෝජක තානකතුමනි, අපේ රටේ තරුණයන්ට දේශපාලන සඳහා පැමිණෙන තිබ්බ අවස්ථාව තමයි පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙලා පළාත් පාලන ආයතන තුලින් පළාත් සභාවට පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන තිබ්බ අවස්ථාව. 1989 ඉතිවිච්ච තරුණ විප්ලවයෙන් පසුව තරුණ අසහනය සම්බන්ධයෙන් කොමිස සභාව වාර්තා යටතේ තරුණයන්ට තිබ්බ කෝට එකක් 125ක කෝට එකක් ලැබුණා. අවුරුදු 35ට අඩු තරුණයන්ට පළාත් පාලන ආයතන වලට යොමු වෙන්න. ඉතින් අවාසනාවන්ත ලෙස පහුගිය කාලේ ඒ කෝට එක නැති වෙලා තියෙනවා. අද සාමාන්‍ය පවුලක දුප්පත් ඉගෙනගත්ත දරුවෙක්ට දේශපාලනයට එන්න පුළුවන් තිබ්බ ඒ එකම අවස්ථාවද නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ පුද්ගලික 50 කැටුම් පතක් පළාත් පාලන මැතිවරණ නීතියට ඉදිරිපත් කළා. මේ අවුරුදු 35 අඩු 125 කෝට එක නැවත ගේන්න ඕන කියන කාරණේ මේ පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමා මේක පුද්ගලික 50 කැටුම් පතකට එහාට ගිහිල්ලා ගරු අමාත්‍යතුමාට පුළුවන් නම් මේ කාරණය ආණ්ඩුවේ කාර්යයක් හැටියට ගේන්න අපි තමත් කඩිනමින් මේ පාර්ලිමේන්තුව තුල අපිට මේක නීතියක් බවට පත් කළා. නැවත වතාවක් අර සාමාන්‍ය ගමේ දරුවට දේශපාලනේ උරුමයක් වෙච්ච පවුලකින් ඉන්න ති දරුවට නැවත දේශපාලන මං පෙත් ඉවර කරගන්න පුළුවන් අවස්ථාව අද නිර්මාණය කරන්න පුළුවන්. මොකද හේතුව ඉතාමත් අවාසනාවක් එම කෝට එකෙන් ආපු පාර්ලිමේන්තුවක් තුල ඒ කෝට එක අවහිර වීම ඉතාමත් අවාසනාවන්ත කාරණයක්. ඉතින් මේ සම්බන්ධයෙන් අද දිනේ යම් කතිකාවතක් තිබ්බා. ලංකා තරුණ සංවිධාන ජාලය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ එක්ක එකතු වෙච්ච සංවිධානයක්. මේ සංවිධානය තුළ අද මේ තරුණයෝ පිරිසක් කතිකාවතක් ඇති කරලා මේ අයගේ යම් යෝජනාවලියක් ඇති කරගත්තා. ඒ යෝජනාවලියට මටත් සහභාගී වෙන්න පුළුවන් වුණා. ඒ අය මට ආරාධනා කළ තිබ්බා මේ පුද්ගලික 50 කෙනුම් පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ඒ අයගේට හඬක් වෙන්නේ ඒ අයගේ නිර්දේශ කීපයක් මම මේ ගරු පාර්ලිමේන්තුවට යොමු කරන්න කැමතියි. ඒ අය මුලින්ම ඉල්ලීමක් කරා මේ දේශපාලන ක්‍රියාවලියට තරුණයන්ට එන්න පුළුවන් විදිහ අවස්ථාව සලසා දෙන්න පළාත් පාලන මැතිවරණයට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට තරුණ කෝට එකක් අයින් කරන්න. ඒකම මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ 70 30ට ඒගොල්ලෝ යෝජනා කරා. ඒකම ප්‍රචාරණ වියදම්. අපි දන්නවා සාමාන්‍ය දේශපාලන ව්‍යාපාරයකට ඉතාමත් විශාල වියදමක් යනවා. ඒ ප්‍රචාරණ වියදම් දේශපාලනය හරහා යම් ආකාරයේ පාලනය කිරීමේ අවශ්‍යතාවය එය දැක්වුවා. ඒකම කැබිනට් අමාත්‍යතුරේ දරනවනේ කැබිනට් අමාත්‍යතුරේ වසර 10කට සීමා කරන්න කියලා එයාගේ යෝජනාව තුල තිබ්බා. ඒකම බලයට පත්වන ජනතා නියෝජිතයන් සිය අදාළ කාර්යයන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. අද සමහර දේශපාලන නායකයෝ දේශපාලකයෝ තමන්ගේ කාර්ය මොකද දේශපාලන කාර්ය මොකද කියලා අඳුරන්නේ නැහැ. හැබැයි ඒක එක හේතුවක් තමයි ඒ අදාළ ඡන්ද දායකයන් දේශපාලඥයා කළ යුතු කාර්යයට යහට ගිහිලා යම් සහනදායී ප්‍රතිලාභ ලබා ගැනීමේ කාර්යයට යොමු වීම තුළ අපිට ගම්මෙ වෙන්නේ අපේ රටේ දේශපාලන ශාස්ත්‍රතාවයේ තියෙන මද බවයි.
නාමියෝ කාලයක් තියෙන මැත්තමනේ.
විනාඩි දෙකක් කියලා දෙන්න පුංචි කාර්යයක්.
විනාඩි දෙකක් තියෙන ඔබතුමාට.
තවත් විනාඩි දෙකක් තමයි ඉල්ලීමක් කරේ. නාම යෝජන ලබා දීමේදී සුදුසුකම් මත පදනම් වූ විනිවිදභාවයක් ඇති සුදුසුකම් මත පදනම් වූ ක්‍රමවේදයක් එය යෝජනා කරනවා. ඒකම දේශපාලනයට එමෙදී ජාතික මට්ටමේ පිළිගත් පුහුණු ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු කියලා එය යෝජනා කරනවා. විධිමත් විගණන ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුයි එය යෝජනා කරනවා. ඒකම දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කළ යුතුයි එය යෝජනා කරනවා. ජාතික ලැයිස්තුව විශේෂඥ දැනුම මත පමණක් ක්‍රියාත්මක කළ යුතුයි ඒ තරුණ කණ්ඩායම යෝජනා කරනවා. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධව නීතිමය යම් වගවීමක් හුදු ප්‍රකාශනයක් වෙන්නේ නැතුව යම් නීතිමය වගවීමක් කළ යුතුයි ඒ තරුණ කණ්ඩායම යෝජනා කරනවා. රටේ පවතින නීතියට සියලුම පුරවැසියන් විශේෂයෙන්ම මහජන නියෝජිතයන් ඇතුළත් විය යුතුයි කියලා එය යෝජනා කරනවා. ඒකම මේ කතිකාව තුළ මේ තරුණයෝ යම් අරමුණු ගණනාවක් පැහැදිලි කරා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ පළමුවෙන් තමයි පවතින දේශපාලන හා ආර්ථික අර්බුද ඇති බව තරුණ ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ විශ්වාසය ගොඩනැගිය යුතුයි. අද තරුණයන්ට මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගැන විශ්වාසයක් නැහැ. ඒකම දූෂණ හා වංචාවලදී වැඩිහිටි දේශපාලකයාට සාපේක්ෂව තරුණ දේශපාලකයන් මේවට සම්බන්ධ නොවීම හා නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මොවුන්ගේ දායකත්වය ලබා ගැනීම කියන කාරණය එය පැහැදිලි කරනවා. පවතින රජයට හා දේශපාලන පක්ෂ නායකයන්ට තරුණ නියෝජනය වැඩි කිරීමට බලපෑම් කිරීමට එයගේ අරමුණක් වෙනවා. දේශපාලන ආයතන සහ රාජ්‍ය අංශය තීරණය ගැනීමේදී තනතුරු වල තරුණ නියෝජනය වැඩි කිරීම කියන කාරණේයි ඉල්ලා සිටිනවා. සෑම ශිෂ්‍යයකම යෞවන හිතකාමී ප්‍රතිපත්ති ගොඩනැගීම කියන කාරණා මේ අවධාරණය කරනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අද විශේෂයෙන් මේ අරගලයන් තුළ නිර්මාණය වෙච්ච තරුණ අසහනය තුළ ඒ අයට යම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ වැඩි අවකාශ නිර්මාණය කිරීම අපි කළ යුතු දෙයක්. ඇත්තම මේ යෝජනාවලිය තුළ මම හිතන්නේ වැඩගත්ම වඩා පලදායි අවශ්‍යතාවය වන්නේ අපි කොතෙක් දුරට මේ තරුණයන්ට කන් දෙනවද, තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හඬට කන් දීලා එයට වැඩි ප්‍රස්තාවක් ලබා දෙනවද කියන කාරණය තමයි අපි අද මේ පාර්ලිමේන්තුවක් හදුව හැටියට පාර්ලිමේන්තුව වඩාත් අපි වයෝවෘද්ධත්වයට පත් වෙනවද නැත්නම් නව්‍ය සහ ගතිජ අදහස් ඇති තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දෙනවද කියන කාරණය අපිට තීරණය කරන්න වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට මේ පාර්ලිමේන්තුව තුළ අර තරුණයන්ට නැති වෙච්ච පළාත් පාලන ආයතනවලට නැවත තේරීපත් වීමට ඇති 25 කෝටයක නැවත ලබා ගැනීමට අපිට හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි. මීළඟට ගරු අමාත්‍යතුමා පිළිතුරු කතාව ඉදිරිපත් කිරීම සඳහා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මිත්‍ර හෙක්ට අප්පුවහමි ගරු මන්ත්‍රීතුමා, සභාව කල් තබන අවස්ථාවේ වත්මන් තාරුණ්‍ය මූණ දෙන ගැටලු සහ ඒ සම්බන්ධව එයාට නිසි විසඳුම් ලැබුණාද කියන ප්‍රශ්නේදී අපි දකිනවා රටක් විදියට අපි අපෝසත් වෙලා තියෙනවා. ඒ අයගේ අනාගතය 100%ක්ම එයාලගේ බලාපොරොත්තු සම්පූර්ණ කරන්නේ එදා මෙදා තුර කාලය තුල. මම 1972-77 කාලයට ගියොත් මේ රට කෘෂිකර්මාන්තයේ මෙන්ම දේශීය කර්මාන්ත ගොඩනගලා දේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කරලා අපනයන ආර්ථිකයක් ගොඩනගන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කටයුතු කළා. මේ රටේ අද තරුණයත් ජනතාවත් සිරිමාවෝ මැතිණියගේ යුගය ගැන කතා කරමු. හැබැයි එදා 1977 අර සහනාධාර මුල් කරගෙන සිරිමාව මැතිනිය අන්ත පරාජයක් කළා තමයි එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට බලය අරගෙන දුන්නේ. එතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දීපු දවසේ ඉඳලා නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ දේශපාලනික වශයෙන් කතා කරනවා නෙමේ, රටේ පොදු ගැටලුව ගැන කතා කරන්නේ. අපි දන්නවා රාජ්‍ය ආයතන නිෂ්පාදන කර්මාන්ත අකර්මණ්‍ය වෙනවා, විදේශයෙන් අපි බඩු ගෙනල්ලා නැවෙනකල් බලන් ඉඳලා කන යුගයක ආරම්භයක් පටන් ගන්නවා. ඒ වගේම රට තුල නිෂ්පාදන පේෂ කර්මාන්තේ, කඩදාසි කර්මාන්ත, කිරි නිෂ්පාදන, යකඩ කර්මාන්තය, ටයර් කර්මාන්තය, මේවා අඩපණ වෙලා යන තත්ත්වයකට පත් වෙනවා. අන්නේ අඩපණ වෙන කර්මාන්තවල කර්මාන්ත තව තවත් දියුණු කරනවා වෙනුවට පිටරටින් බඩු ගෙනල්ලා මේ කර්මාන්ත අඩපණ වෙනවත් එක්කම මේ රටේ තාරුණ්‍ය රැකියා හිගයකට එක පැත්තකින් මූණ දෙන්න පටන් ගන්න. ඒ වගේම අපි දන්නවා එදා මේ රටේ බලය ලබා ගන්න මොනයම් හෝ ආකාරයකින් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ තරුණ පිරිස් 88-89 යුගය ප්‍රචණ්ඩත්වයකට ගෙනිහිල්ලා රාජ්‍ය දේපල අලාභ විශාල වශයෙන් සිදු කරලා මේ රටේ ආර්ථිකය වැට්ටුවා. එතනින් අර තාරුණ්‍යේ බලාපොරොත්තුවට සාධාරණයක් වෙනවා වෙනුවට ආර්ථිකයේ වැටීමත් එක්ක තවත් කබලෙන් ලිපට වැටෙනා වගේ තාරුණ්‍යේ කඩා වැටුණා. ඒත් එක්කම නිසි රාජ්‍ය ආරක්ෂාවක් ස්ථාපිත කරන්න බැරි වීමත් එක්ක යුද්ධයකුත් අපේ රටේ ඇති වෙනවා. ඒ යුද්ධය නිසා අපේ තරුණයෝ විශාල වශයෙන් ජීවිත පූජා කරා පමණක් නෙමෙයි, මේ රට වෙනුවෙන් තාරුණ්‍යේ ආර්ථිකය එම නැත්තම් එයාලගේ සංවර්ධනය කඩාගෙන වැටුණා. 2009 යුද්ධය අවසාන වෙනවත් එක්කම ජනතාවට ලොකු විශ්වාසයක් ඇති වුණා, තාරුණ්‍යයට ලොකු විශ්වාසයක් ඇති වුණා මේ රට හොඳ ගමනක් යාවි කියලා. ඒ වගේම අපිට ගේන්න තිබ්බා එදා අර ඔබතුමා කියන හෙක්ටර් අප්පුහම් මැතිතුමා කියන අපි එකඟ වෙනවා රාජ්‍ය සේවයේ තියෙන ගැටලු. මොකද දේශපාලඥයෝ ගත්තොත් සමස්ත වශයෙන් පාර්ලිමේන්තුව, ඒ වගේම පළාත් සභාව, ප්‍රාදේශීය සභාවේ මේ ආණ්ඩුව කරන කාලය තුල 9300කට ආසන්න පිරිසක් ඉන්නවා. රාජ්‍ය සේවය මේ රටේ රාජ්‍ය ආන්ත්‍රණයේ මහජනතාව වෙනුවෙන් සේවාව ඉෂ්ට කරන 116ක් කටයුතු කරන මේ 2,20,00,000ක් වෙනුවෙන් අන්නේ කණ්ඩායම තුල අපි දන්නවා අද තාරුණ්‍ය ලොකු අපහැදීමක ඉන්න. එකට එක හේතුවක්, එක පැත්තකින් දේශපාලඥයා ගැන අපහැදීමක ඉන්නවා, අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයා ගැන අපහැදීමක. මොකද රාජ්‍යයේ පරිපාලනය ගත්තහම ප්‍රතිපත්තිමය තීන්දු දේශපාලඥයෝ ගන්නවා වගේම ඒක ක්‍රියාත්මක කිරීම රාජ්‍ය යාන්ත්‍රණය විසින් සිද්ධ කරයි. ඊයේ පෙරේදා දිනේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට අපි විෂය පිළිබඳ ප්‍රවීණයින් මෙන්ම තරුණ සේවා සභාව නව්‍යකරණයක් කරන්න විෂය පිළිබඳ දැනීමක් තියෙන මහාචාර්යවරු, ආචාර්යවරු වගේම ගරු මන්ත්‍රීතුමා, යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා, ඒ වගේම තවත් යොවුන් සම්මේලනයේ ලේකම්වරු, මේ තරුණ පිරිස්ගේ අදහස් අපි අධ්‍යයනය කරනු ලැබුවා. ඉතින් මේ තුල පැහැදිලි ලෙස අපි දකින්නේ ඒ අයගේට නිශ්චිත වැඩපිළිවෙලක් සහ මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල දේශපාලනය වගේම රාජ්‍ය යාන්ත්‍රණය තුල එයාලට සක්‍රියව මැදිහත් වෙලා එයාලගේ දායකත්වය දෙන්න අවශ්‍ය ඉඩක් දෙන්න කියන ඉල්ලීම පැහැදිලි. ඉතින් අපි එතනදී හොඳ වැඩපිළිවෙලක් දුන්නා. යොවුන් පාර්ලිමේන්තුව විදියටම අපි කිව්වේ හොඳයි, අදහස් වගේම සෑම ගමකම ඔබ යම් ක්‍රියාවලියක් කළා අපි ඔප්පු කරලා ඉස්සරහට එමු. ඒ හරහා අපිට පුළුවන් වෙයි පාර්ලිමේන්තුවටත් ආදර්ශයක් දෙන්න, කතා කරනවා වෙනුවට ක්‍රියාවෙන් වැඩ පිළිවෙලක් ඔප්පු කරලා ඉදිරියට එන්නයි කියන එක. එනිසා මෙතනදී අපි දන්නවා දැන් එක් එක් ජනගහණය ගත්තහම එක් එක් කාණ්ඩ තිබ්බා. 1925-45 යුගය අපි සයිලන්ට් ජෙනරේෂන් එක කියලා කතා කරනවා. 46-64 බේබි බූමර් කියලා කතා කරනවා 100%. ඒ වගේම 1965, 1980 X ජෙනරේෂන් එකත්, 1980, 1995 Y ජෙනරේෂන් එකත් 48%. මේ තීන්දු තීරණ ගැනීමේදී X සහ Y කියන කණ්ඩායම සමස්ත අපේ Z ජෙනරේෂන් සහ ඊට පස්සේ සම්බන්ධයෙන් වැඩි හරියක් තීන්දු තීරණ ගැනීමේදී මෙන්න මේ කණ්ඩායම අපි දන්නවා මැදිහත් නොකර ගැනීම නිසා යම් මෙන්න මේ බලපෑම අපිට ඇති වෙලා තියෙනවා. මොකද රටේ විශාල වශයෙන් අදටත් තීන්දු තීරණ ගන්නේ මේ බේබි බූමර් කියන ජෙනරේෂන් එක සහ එතනින් එහාට සුළු වශයෙන් X ජෙනරේෂන් එක සහ බේබි බූමර් කියන මෙන්න මේ කණ්ඩායම් දෙකේ නිසා Y සහ Z කියන මේ තාරුණ්‍ය 50%ක් නියෝජනය කර තාරුණ්‍ය ජෙනරේෂන් එකට ඒ පරම්පරාවල් වල තීන්දු තීරණ ගැනීමේදී අදහස් වල නොගැලපීමක් තියෙනවා. ඒ අය නව අලුත් කණ්ඩායම ගත්තහම විශේෂයෙන්ම අපි කියන්න ඕන Y ජෙනරේෂන් එකත් Z ජෙනරේෂන් එකත් නව තාක්ෂණයක ඉන්නේ. ඒ අය තොරතුරු එක්ක ඉන්නේ. ඒ වගේම සෑම දෙයක්ම දැනුවත් වීම මේ තොරතුරු තාක්ෂණය තුල ඉතා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒ තුල අපි දන්නවා සංවාදයක් වශයෙන් ගත්තොත් මොනවා කිව්වත් ඒ අය අපි කියන දේ විශ්වාස කරනවට වඩා තොරතුරු තාක්ෂණය තුලින් තමයි සොයලා බලලා කටයුතු කරන්නේ. සම මෙහි අපි දකිනවා හොඳ යන ටික ගත්තහම ඒක ඉතා අපි දන්නවා හරි නිල තොරතුරු තුලින් හොඳ දෙයක් ගන්නවා වගේම යම් යම් කණ්ඩායම් වලට ප්‍රචණ්ඩත්වය මේවා තුල පැතිරෙව්වහම මේ දේවල් වැළඳ ගන්න නැවත ප්‍රචණ්ඩත්වයක් කරා යෑමටත් ඉඩකඩක් තියෙනවා. සහ අපි ලෝකයක් විදියට ගත්තහම මේ අලුත් කණ්ඩායම වයිසයිසෙත් ඊටාම නව තාක්ෂණයත් එක්ක ලෝකයේ දියුණුවෙන් ඉදිරියට යනවා වගේම මේ අපි මෙන්න මේ සම්පත ප්‍රයෝජන ගැනීම සඳහා සහ මේ රටේ තීන්දු තීරණ ගැනීමට වගකීම පැවරිය යුතුයි කියන එක විශේෂයෙන් අපි දකිනවා. අපි දන්නවා අපේ ගරු මන්ත්‍රීතුමා වගේම හෙක්ටා අප්පුහම් මන්ත්‍රීතුමා වගේම අලවතුවල මන්ත්‍රීතුමත් දොළවත්ත මන්ත්‍රීතුමත් ඒ කළ අදහස් තුළ අපි විශේෂයෙන් ඉල්ලන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ අමාත්‍යවරයා විදියට අපි යෝජනා කරා පළාත් පාලන ආයතන වලට අවම වශයෙන් 35%ක් තරුණ නියෝජනය ලබා දිය යුතුමයි කියන එක. ඒ වගේම පාර්ලිමේන්තු උපදේශක කාරක සභා මේ රටේ තීන්දු තීරණ ගන්න තරුණ නියෝජනය ඇතුළත් කිරීම, ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුව පනතකින් ස්ථාපිත කොට බලාත්මක කිරීම, ඒ වගේම නව යොවුන් වියේ දරුවන් සහභාගී වීමට හැකි වෙන පරිදි යෞවන සමාජ වැඩපිළිවෙල පාසල් පද්ධතියට ගෙනියන්න. දැන් තරුණයා ගැන අපි කතා කරන්න ගන්නේ පාසලෙන් එළියට ආවට පස්සේ. හැබැයි නව යෞවන විය ආරම්භ වෙන්නේ පාසල තුල. ඒ නිසා යෞවන සමාජය පාසල තුලට ගෙනියන්න අධ්‍යාපන අමාත්‍යවරයාත් එක්ක අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජාතික තරුණ ප්‍රතිපත්තිය තියෙනවා. ඒ ප්‍රතිපත්තිය අපි අමාත්‍යංශයේ විදියට හොඳ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඩලස් සලහපෙරුම් මැතිතුමා ඒ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්න වගේම අපි විදේශ ආධාර ව්‍යාපෘති තුල තරුණ සහභාගීත්වය විශේෂයෙන්ම හැම වැඩසටහනකදීම විදේශ සහයෝගය අරගෙන අපි ඒ අයගේ උදව් ඕන වෙනවා අපිට. ඒ උදව්ත් එක්ක මේ තරුණයින් සඳහා ඒ අයගේ ආර්ථික ව්‍යවසායකත්වයේ ගොඩනැගීමේ
වැඩපිළිවෙළ විශාල වශයෙන් ඉදිරියට ගේන්න වගේම ඔබතුමා කිව්වා වගේ මේ පාර්ලිමේන්තුව තුලත් මේ තාරුණ්‍යයේ තීන්දුව తీරන ගන්න එහෙම නැත්නම් අපි විශේෂයෙන්ම Y සහ Z ජෙනරේෂන් එක 1980න් පස්සේ බිවන් ඒ අය පිළිබඳව තීන්දුව తీරන ගන්න ඒ අයට පාර්ලිමේන්තුවට එන්න වැඩි ඉඩකඩක් අපි ලබා දීම ඉතාම වැදගත් වෙනවා. තමයි සිස්ටම් චේන්ජ් එක. අද මේ රටේ විශාල පිරිසක් බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක. අපි දැක්කා සමහර ආයතන අන්තපාඩුයි. අපි දන්නවා සමහර අන්ත ආයතන පාඩු තියෙනවා. ඒ පාඩු ලබන ආයතන අතර එකක් තමයි විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව,
මිනිත්තු දෙකක කාලයක්
හොඳයි, තැපැල් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව මේවා පාඩුයි. මේවා පාඩු ලබන්න හේතුව කුමක්ද? එකක් අවිධිමත් කලමනාකාරීත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා යම් ගාස්තුවක් අය කිරීම සීමා නොවීම වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණත් එක්ක නියෝජ්‍ය කථානායකතුමනි අපේ රට ඩොලර් බිලියන 51ක් අපි ණය වෙලා තියෙනවා. මේ ඩොලර් බිලියන 51කින් අපි හිතමුකෝ මේ 77න් පස්සේ මොනවා හෝ වංචා දූෂණ මොනවා හරි වෙලා ඔය මොන විදියට කතා කරා. ඩොලර් බිලියන 5ක් 7ක් 8ක් නැති වෙලයි. ඒ වගේම පාඩු ලබන ව්‍යාපාරින්ද තවත් එහෙම නැත්නම් අසාර්ථක ව්‍යාපෘති ඉදිකිරීම නිසා තවත් ඩොලර් බිලියන 5ක් කියමු. හැබැයි එක දෙයක් මම කියනවා සහන පාඩු අවිධිමත් කලමනාකාරීත්වය නිසා අපි තවත් ඩොලර් බිලියන 41ක් විතර ණයයි. එහෙමනම් අපි කරන්න ඕන කුමක්ද? සමෘද්ධි ලාභියා අපේ තාම වැඩපිළිවෙලක් නැහැ. සමෘද්ධි නිලධාරියට වගකීමක් දීලා නැහැ සමෘද්ධි ලාභියා ගොඩ කරන්න. සමෘද්ධි ලාභියාගේ හැමදාම සුදුසුකම වෙන්නේ සමෘද්ධිය රැකගන්න දුප්පත්කම. කොහොමද සිස්ටම් එකක් චේන්ජ් කරන්නේ? ආකල්පමේ වෙනසක් කරන්නේ කොහොමද? අපි දන්නවා 2 කෝටි 20 ලක්ෂයක්. 2 කෝටි 20 ලක්ෂයක්. මේ රටේ ජනතාවගේ පුංචි දරුවෝ ඇරුණාම 1 කෝටි 60 ලක්ෂයක් බදු ගෙවනවා. මේ 1 කෝටි 60 ලක්ෂෙන් 45,000ක් විශ්වවිද්‍යාල, මට විනාඩි දෙකක් දෙන්න කතා නැහැ තුමන, විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා
අවසන් කරන් තියෙන
මුදල් වියදම් කරන. මේ මුදල් වලින් විශ්වවිද්‍යාලයේ කාලේ අවුරුදු 4 අවුරුදු 10ක් දක්වා යනකොට කොහොමද සිස්ටම් එක චේන්ජ් කරන්නේ? එනිසා කථානායකතුමනි මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් අපි මේ අයගේ හැඟීම් තේරුම් අරගෙන මේ අයට කන් දීලා වැඩ කරනවා වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල තරුණයින්ට වැඩි ඉඩකඩක් දෙනවා වගේම මේ තාරුණ්‍ය වෙනුවෙන් විශේෂයෙන් ඒ අය වෙනුවෙන් පාසලෙන් එළියට එන දරුවා කොහොමද අපි රැකියාවේ ව්‍යවසායකයෙක් කරන්න වැඩි හරියක් අපි බලන්න ඕන මේ තරුණයෝ ව්‍යවසායකයෝ බවට පත් කරන්නේ කොහොමද? මොකද අපි මේක ඉතිහාසයේ වෙනදාමට ප්‍රචලිත රටක්. ඒ වගේම තමයි ලෝකයේ තුල අපි ලෝකෙත් එක්ක යන්න ඕන. ලෝකයේ තුල අපිට පුළුවන් වෙනවා හැම අතින්ම වෘත්තීය පැත්තෙන් රැකියා අරගෙන ඇවිල්ලා මේ රට ආර්ථික වශයෙන් නැගිටවන්න, ඒ වගේම තරුණ අසහනය නැති කරන්න සුවිශේෂී වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න. අන්නේ තුල මේ අරගලේ නිර්පාක්ෂික අරගලේ, පක්ෂපාතී අරගලේ නෙමෙයි මම මේ කතා කරන්නේ. නිර්පාක්ෂික අරගලේ තුලට රිංගගත්ත එක් පක්ෂවල ලාංඡන ගහගත්ත කණ්ඩායම් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ රටේ දැවෙන රට ගැන කැක්කුමක් තියෙන නියම තරුණයෝ වෙනුවෙන් මේ රට ඉදිරියට ගෙනියන්න තරුණ කණ්ඩායමක් විදියට අපට ඒ වගකීම බාරගත හැකියි කියන එකත් විශේෂයෙන්. ඒ වගේම මේ තරුණයින්ට දායක වෙන්න කියන එකත් විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද හේතුව අරගලය කියන්නේ මේ වැඩ කටයුතු වල මැදිහත් වෙන්න, ආර්ථිකය දියුණු කරන්න මැදිහත් වීමත් කියන එකත් විශේෂයෙන් මම මේ ලා දිසිපත් කරනවා. බොහොම
සුපිරි කරා මාත්‍යමනි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමි. පාර්ලිමේන්තුව 2022 හැවෙනිම සදහවන දින පෙරවරු 10ට යලි රැස්වේ.